గౌరవ రాధాకృష్ణ.
சபைக்கு தலைமை தாண்டுகின்ற தலைவர் அவர்களே, இன்றைய நாள் இந்த விவாதத்திலே ஒரு சில வார்த்தைகள் பேசுவதற்கான அனுமதி கிடைப்பதற்கு நன்றி. கடந்த 21ஆம் தேதி தேசிய தௌஹீத் ஜமாத் என்ற தீவிரவாத அமைப்பின் மூலமாக இலங்கையிலே ஏற்பட்ட அசௌகரிய நிலை, இலங்கையிலே வாழ்கின்ற சகல மக்களையும் பாதிக்கக்கூடிய ஒரு நிலையிலே இருப்பதை நாங்கள் அவதானிக்கக்கூடியதாக இருக்கின்றது. இந்த அமைப்பின் மூலமாக இலங்கையினுடைய பொருளாதாரம், இலங்கையுடைய சுற்றுலாத்துறை, இலங்கையினுடைய சகல வேலைகளும் ஸ்தம்பிதம் அடைந்திருப்பதை நாங்கள் அவதானிக்கக்கூடியதாக இருக்கின்றது. ஆகவே இந்த நிலையை உருவாக்கியவர்களுக்கு உடனடியான நடவடிக்கை அரசாங்கம் இப்பொழுது எடுத்திருந்த பொழுதிலும், இதற்கான பாதுகாப்பு படையினர் இந்த சம்பவம் நடந்து 3 மணித்தியாலங்களிலே தங்களுடைய கடமையிலே ஈடுபட்டு அதற்கான நடவடிக்கையை எடுத்ததையிட்டு நாங்கள் அந்த பாதுகாப்பு படைக்கு எங்களுடைய நன்றியை நாங்கள் தெரிவித்துக் கொள்ள வேண்டும். அதே நேரத்தில் இந்த நிகழ்வு மூலமாக உயிரிழந்த விசேஷமாக கிறிஸ்தவ மக்களுக்கும், அதேபோல இலங்கையினுடைய ஏனைய பிரஜைகளுக்கும், வெளிநாட்டிலே இருந்து இங்கு வந்து இருந்த நண்பர்களுக்கும் அவர்களுடைய உறவினர்களுக்கும் எங்களுடைய அனுதாபங்களை தெரிவிக்கின்ற அதே நேரத்தில், வைத்தியசாலைகளில் இப்பொழுது வைத்தியம் செய்து கொண்டிருக்கின்ற அனைவருக்கும் வெகு விரைவாக அவர்கள் விரைவிலே சுகமாகி வெளியே வர வேண்டும் என்ற பிரார்த்தனையும் நாங்கள் இந்த நேரத்திலே தெரிவிக்க விரும்புகின்றோம். இந்த நிகழ்வு மூலமாக இலங்கையிலே இருக்கின்ற நல்லுணர்வு, கட்டியெழுப்பப்பட்ட நல்லுணர்வு, நல்லுறவு இன்று சிதைந்திருக்கின்றது என்பதை நாங்கள் யாராலும் மறுக்க முடியாது. 2009ஆம் ஆண்டு வரைக்கும் இந்த நாட்டிலே யுத்தம் நடந்தது. யுத்தத்திற்கு பிறகு அமைதி ஏற்பட்டது. அமைதி ஏற்பட்டு கடந்த 10 வருடங்களாக இந்நாட்டிலே ஒரு சுமூகமான நிலை ஏற்பட்டது. உலகத்திலே என்றுமில்லாதவாறு இலங்கையினுடைய சுற்றுலாத்துறை அபிவிருத்தி அடைந்தது. பொருளாதாரம் வளர்ச்சி கண்டிருந்தது, அரசியல் வளர்ச்சி கண்டிருந்தது. இருந்த பொழுதிலும் இந்த நேரத்திலே இவ்வாறான ஒரு துர்ப்பாக்கியமான நிலை காரணமாக இவை எல்லாமே சிதைந்து விட்டது என்பதுதான் நாங்கள் சொல்லலாம். ஆகவே இந்த சிதைவுக்கு காரணமாக இருந்த இந்த தீவிரவாத அமைப்புக்கு நடவடிக்கை எடுக்கின்ற அதே நேரத்திலே, இலங்கையிலே வாழ்கின்ற ஒட்டுமொத்தமான முஸ்லீம் மக்களை நாங்கள் புறந்தள்ளி வைத்து நாங்கள் இதை பேச முடியாது. ஆகவே இந்த முஸ்லீம் மக்கள், முஸ்லீம் சகோதரர்கள் எங்களோடு ஒன்றாக இணைந்து வாழ்ந்து இந்த சம காலத்திலே ஏதோ ஒரு அமைப்பு இவ்வாறாக நடந்தது அவர்களுக்கு இன்று ஒரு முக்கிய முகம் கொடுக்க முடியாத ஒரு சூழ்நிலையாக இருந்து வருவதை நாங்கள் அவதானிக்கக்கூடியதாக இருக்கின்றது. ஆகவே இந்த பிரச்சனையை தீர்க்க வேண்டுமானால் முஸ்லீம் தலைவர்களை புறந்தள்ளியோ, முஸ்லீமுடைய மதத்தை சேர்ந்தவர்களை, அதாவது உலமாக்களை புறந்தள்ளியோ இந்த பிரச்சனைக்கு தீர்வு காண முடியாது. அவர்களையும் ஒன்றிணைத்துக் கொண்டு இந்த பிரச்சனைக்கு தீர்வு காண வழிவகைகளை நாங்கள் கண்டறிய வேண்டும் என்பதுதான் என்னுடைய கருத்தாக இருக்கின்றது. கடந்த காலங்களிலே தமிழர்களுடைய பிரச்சனை நடக்கும் பொழுது இந்த தமிழர்கள் அரசியல்வாதிகளை புறந்தள்ளி அல்லது அந்த தலைவர்களை புறந்தள்ளி செய்ததன் காரணமாகத்தான், இந்த தமிழ் இளைஞர்களுடைய வேகம் அதிகரித்ததன் காரணமாகத்தான் அந்த காலத்திலே தீவிரவாத அமைப்பு உருவாக்கி அதன் மூலமாக இலங்கை பல சோதனைகளுக்கு முகம் கொடுக்க வேண்டிய சூழ்நிலை ஏற்பட்டிருந்தது. ஆகவே அவ்வாறான ஒரு சூழ்நிலையை மீண்டும் முஸ்லீம் மக்கள் பக்கம் தள்ளி அவ்வாறான ஒரு சூழ்நிலையை ஏற்படுத்தக்கூடாது என்பது என்னுடைய கருத்தாக இருக்கின்றது. அதே போல இப்பொழுது விழுந்திருக்கின்ற உல்லாசத்துறையை நாங்கள் வளர்க்க வேண்டும், அதற்கான நடவடிக்கை எடுக்க வேண்டும். நான் நினைக்கின்ற அரசாங்கம் இதற்கான வரி தள்ளுபடி, அதாவது அவர்களுக்கான வெட் வரி குறைப்பு போன்ற பல்வேறு நடவடிக்கைகளை எடுத்திருப்பதை நாங்கள் அவதானிக்கக்கூடியதாக இருக்கின்றது. பெரும்பாலும் இந்த சுற்றுலாத்துறையை நாங்கள் பேசும்பொழுது நுவரெலியா மாவட்டத்தை நாங்கள் பிரதிநிதித்துவப்படுத்துகின்ற முறை என்ற காரணத்தினால் நுவரெலியா மாவட்டத்தில் இருக்கின்ற இந்த சுற்றுலாத்துறை என்பது இப்போ மிக மோசமான நிலையிலே வீழ்ந்திருப்பதையும் அதனால் அந்த மக்கள் பாதிக்கப்பட்டிருப்பதையும் நாங்கள் அவதானிக்கக்கூடியதாக இருக்கின்றது. வழமையாக நுவரெலியாவிலே ஏப்ரல் மாதம் அந்த நுவரெலியா வசந்த காலம் மாதம் என்று சொல்லுவார்கள். இலங்கையில இருக்கின்ற பல்வேறுபட்ட மக்களும் அந்த நூரெலியாவுக்கு வந்து தங்களுடைய சுற்றுலாவை, அதாவது தங்களுடைய காலத்தை கழிக்கின்ற காலம்தான் அந்த வசந்த காலம் என்பது. ஆகவே அந்த வசந்த காலத்தின் பொழுது நூரெலியாவிலே இந்த அசம்பாவித சம்பவம் காரணமாக 21ஆம் தேதியிலே இருந்து எந்த விதமான நிகழ்வும் அங்கு நடைபெறாமல் இருந்தது. அந்த பகுதியிலே வாழ்கின்ற மக்களுக்கு ஒரு பெரும் பாதிப்பை ஏற்படுத்தியிருக்கின்றது. ஆகவே இந்த பாதிப்பை நிவர்த்தி செய்வதற்குரிய வகையிலே, என்னுடைய நேரம் 9 நிமிஷம், ஆகவே இந்த வசந்த காலத்தின் பொழுது ஏற்பட்ட இந்த நிகழ்வு காரணமாக அந்த காலகட்டத்திலேதான் நூரெலியாவிலே இப்பொழுது அங்கேயும் பிடிபட்டிருக்கின்றார்கள் அநேகமான இந்த தீவிரவாதிகள். அந்த காலத்திலேதான் நூரெலியாவிலே பிரதம மந்திரி அங்க இருந்தார்.
உங்களுக்கு 2 நிமிடங்கள் இருக்கு.
10 நிமிஷம் எனக்கு, 9 நிமிஷம் காலம்,
1 மணிக்கு துவங்கினது.
ஆகவே அந்த காலத்திலேதான் எதிர்க்கட்சி தலைவர் அங்கு இருந்தார். பல்லாயிரக்கணக்கான மக்கள் நூரெலியாவிலே வசந்த காலத்தை கழித்துக் கொண்டிருக்கிற இந்த நேரத்திலே இவ்வாறான ஒரு நிகழ்வு நடந்தது மிக மோசமான நிலை என்று நாங்கள் சொல்லலாம். அதே போல இப்பொழுது விமான நிலையத்திலே மக்கள் வரும்பொழுது மிகவும் துன்பகரமான சூழ்நிலையை அனுபவித்து வருகின்றார்கள். அவர்கள் வெளியே வந்து அவர்கள் போக வேண்டிய இடங்களுக்கு போக வேண்டிய சூழ்நிலை காரணமாக அவர்களும் மிகவும் மோசமான நிலையை இருப்பதாக நாங்கள் அறியக்கூடியதாக இருக்கின்றது. ஆகவே வெகு விரைவிலே இதற்கான மாற்றத்தை கொண்டு வந்து அவர்களுக்கு அந்த சரியான முறையிலே போக்குவரத்து நடவடிக்கை எடுக்க வேண்டும் என்பதை நான் கேட்டுக்கொள்கின்றேன். அதே நேரத்தில் 1983ஆம் ஆண்டு தமிழர்களுக்கு இவ்வாறான நிலை ஏற்படும் பொழுது பேசுவதற்கு யாரும் இல்லை. ஆனால் இன்று முஸ்லீம் மக்களுக்கு இவ்வாறான ஒரு நிலை ஏற்படும் பொழுது இந்த நாடே பேசக்கூடிய சூழ்நிலை உருவாகியிருக்கின்றது. ஆகவே இது காலத்தினுடைய கட்டாயமாக இருக்கின்றது. 1983ஆம் ஆண்டு இந்த சூழ்நிலை ஏற்படும் பொழுது நாங்கள் எல்லாம் மிக மோசமாக தேயிலைக்கு அடியிலே படுத்திருந்த ஞாலையும் ஞாபகப்படுத்துகின்றோம். ஆகவே மீண்டும் அவ்வாறான ஒரு சூழ்நிலையை உருவாக்க கூடாது என்பதே என்னுடைய கருத்தாகும். ஆகவே இந்த நேரத்திலே நாங்கள் ஆண்டகை மெல்கம் ரஞ்சித் அவர்களுக்கு எங்களுடைய நன்றிகளை தெரிவித்துக் கொள்ள வேண்டும். எங்களை பொறுத்தளவிலே அவருக்கு அடுத்த வருடம் நோபல் பரிசு, இந்த நாட்டிலே இந்த உலகத்திலே இருக்கின்ற சமாதானத்துக்கான நோபல் பரிசு சிபார்சு செய்ய வேண்டும் என்பதையும் என்னுடைய கருத்தாக நான் இந்த நேரத்திலே சொல்லிக்கொள்ள விரும்புகின்றேன். மியான்மர் நாட்டிலே ஹான் சான் சுகி அவர்களுக்கு சமாதானத்துக்கான நோபல் பரிசு கொடுத்த கடந்த காலத்திலே கொடுக்கப்பட்டது. அதே போல ஆண்டகை மெல்கம் ரஞ்சித் அவர்களுக்கும் இதை கொடுப்பதற்கான நடவடிக்கையை எதிர்காலத்திலே எடுக்க வேண்டும். அவர் எடுத்த நடவடிக்கை மூலமாகத்தான் இந்த நாட்டிலே இன்றையும் அமைதி நிலவுகின்றது என்பதை நாங்கள் பெருமையுடன் சொல்லிக்கொள்ள விரும்புகின்றோம். ஆகவே இந்த நாட்டிலே பயம் பீதி அன்றி மக்கள் சுதந்திரமாக வாழ்வதற்கான ஒரு சூழ்நிலையை மீண்டும் உருவாக்க வேண்டும். அதற்கான நல்லுறவை முஸ்லீம் மக்களோடு சேர்ந்து எடுக்க வேண்டும் என்பது என்னுடைய கருத்தாக இருக்கின்றது என்பதை கூறி என்னுடைய பேச்சை நிறைவு செய்கின்றேன். நன்றி.
நன்றி. ஒன்றபல்ல ரோஹித அபய குணவர்த்தன்
கரு சபாபதி துமனி அத தவச வெனக்கொட்ட யவாசனாவந்த சிதுவீம பாஸ்கு மங்களே தவசே த்ரஸ்வாதி விசிங் அப்பெங் பிலிகாத்து ஜீவித மேவன விட்டாத் மேரட்டே ரோஹல்வல ரோகியங் ஹட்டியட்ட பத்தலா இன்ன ஜனதாவ மெசிருதனாட்டம தின விஸ்வக்கனவ சபாபத்துமன் விசேஷம் ஒபத்துமா நியோஜனே கரண மடகலப்புவ பிரதேசேத் மீகமுக பிரதேசேத் கொச்சிக்கடே எவகேம தேவஸ்தான சஞ்சாரக ஹோட்டல் வலட்ட ඒ ත්‍රස්වාදී ප්‍රහාර එල්ල වෙලා දින 20ක් ගත වෙනවා ගරු සභාපතිතුමනි. අපි මේ වෙලාවේදී මේ මියගිය පවුල්වල සියලුම දෙනාට අපේ ශෝකය කනගාටුව අදත් මම හිතන්නේ මේක ජීවිතෙන් අමතක කරන්න බෑ දිගටම මේ ශෝකය අපි වොන් එක බෙදා ගන්න වෙනවා. අපි රෝගාතුර වෙලා ඉන්න සියලු දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම අද මේ වන විට මේ දින 20ක් ගත වෙනකොට රටේ තත්ත්වය ඉතාම අවදානම් තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒ අවදානම් තත්ත්වයට පත් වෙලා තියෙන අවස්ථාවේදී මම ඔබතුමාට එක කාරණයක් විශේෂයෙන්ම මේ වෙලාවේ මතක් කරනවා. ගරු සභාපතිතුමනි බොහොම පැහැදිලිව අපි දැක්කා මේ සිද්ධිය සිදු වුණාට පස්සේ රටේ මාධ්‍ය තුල සහ අනිකුත් සියලු දෙනාම කියන්නේ කිව්වේ මේ තොරතුරු රජයට ලැබිලා ඒ තොරතුරු ඔවුන් සංගවාගෙන ඉඳලා මේ සම්බන්ධයෙන් අනතුර වළක්වන්න ක්‍රියා කළේ නැහැ කියලා ආරක්ෂක ලේකම්වරයාව සේවයෙන් ඉවත් කළා. ඒ වගේම පොලිස්පතිවරයාට බොහොම පැහැදිලිව ගරු සභාපතිතුමනි පොලිස්පතිවරයාට හිටපු පොලිස්පතිවරයාට දැඩි ලෙස මේකේ වගකීම බාර ගන්න වුණා. ඒ බාර ගන්නකොට ගරු සභාපතිතුමනි අපි දැක්කා පොලිස්පතිවරයව අනිවාර්ය නිවාඩු යවලා තිනවා. දැන් දැනට මේ රටේ මෙවැනි තත්ත්වයක් තියෙන වෙලාවේ රටේ ජනාධිපතිතුමා පොලිස්පතිවරයාට ඉල්ලා අස්වෙන්න කිව්වා. අද වෙනතුරු පූජිත ජයසුන්දර පොලිස්පතිවරයා ඉල්ලා අස්වෙන්නේ නැහැ. එතකොට 19 වෙන සංශෝධනය. මේ 19 වෙන සංශෝධනයෙන් මේ පොලිස්පතිවරයා පත්කරේ විවස්ථාදායක සභාවේ ඔබතුමා ඉන්න මුලාසනේ ඉන්න කථානායකතුමාගේ පුටුවේ ඉන්න කථානායකතුමාගේ නායකත්වයෙන් තමයි පොලිස්පතිවරයා පත් කළේ. ගරු සභාපතිතුමනි ප්‍රශ්නේ තියෙන්නේ දැන් රජයත් පිළිගන්න පොලිස් පොලිස්පතිවරයාගේ වැරදි ක්‍රියාකලාපය තුල මේක සිද්ධ වුණා කියලා. ගරු සභාපතිතුමනි මේ විවස්ථාදායක සභාව දෙවරක් රැස් වුණා. මේ පාර්ලිමේන්තුවේ දෙවරක් රැස් වුණා. මේ රැස් වෙච්ච දෙවස්ථාවේම අවස්ථා දෙකේදීම මේ පොලිස්පතිවරයාව විවස්ථාදායක සභාවෙන් ඉවත් කරන්න මොකද්ද මේ විවස්ථාදායක සභාව ගත්ත තීන්දුව? මොකද්ද මේ ගත්ත තීන්දුව? රටේ අනතුරට ප්‍රධාන වශයෙන්ම බලපාපු පොලිස්පතිවරයාව විවස්ථාදායක සභාවෙන් ඉවත් කරන්න අවස්ථා දෙකේම තීන්දුවක් ගත්තේ නැහැ. මේකට සැකයක් තියෙනවා රටේ ජනතාවට. එක පැත්තකින් වැඩ දැන් ඉන්න පොලිස්පතිවරයා වැඩ බලන පොලිස්පති. දැන් එතුමා කොහොමද තීන්දුවක් ගන්න? එතුමා වැඩවල පොලිස්පතිවරයා කොහොමද තීන්දුවක් ගන්න? රට අස්ථාවර තැනක තියෙන්නේ. මේ වෙලාවට රටට ඕනේ වැඩවල පොලිස්පතිවරයෙක් නෙවෙයි සභාපතිතුමනි. මේ වෙලාවේ රටට ඕනේ පොලිස්පතිවරයෙක් නිත්‍යානුකූල පොලිස්පතිවරයෙක්. අපි මේ වෙලාවේ අගය කරනවා අභිනව වැඩවල පොලිස්පතිවරයා ගැන. එතුමා මේක බාරගෙන එතුමා ඉතා හොඳින් අද මේ කටයුතු කරනවා. හැබැයි ඌගේ වැඩ බලන කෑල්ල කපන්න මේ විවස්ථාදායක සභාවට බෑ. විවස්ථාදායක සභාව ගරු සභාපතිතුමනි තීන්දුව ගන්නෙ නෑ මේ ඉන්න පොලිස්පතිවරයා ඉවත් කරන්න. ඒක අපි දැක්ක ආණ්ඩු පක්ෂ රැස්වීමේදී රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා නවීන් දිසානායක ඇමතිවරයා අතර ප්‍රශ්නයක් මතු වුණා. නවීන් දිසානායක ඇමතිවරයා කියනවා කරුණාකර මේ පොලිස්පතිවරයා අස් කරන්න. ඊට පස්සේ කියනවා අගමැතිවරයා අපි මේක අතේ පත්තු කරගන්න ඕනේ. අතේ නෙමෙයි පත්තු වෙන්නේ රටේ. මුළු රටේම පත්තු වෙලා තියෙන්නේ. අගමැතිතුමාගෙන අතේ පත්තු කරගන්න ඕනේ නැහැ කියලා. ඒ නිසා අගමැතිවරයා රටට වග කියන්න ඕන. කතා නායකතුමා රටට වග කියන්න ඕනේ. මේ පොලිස්පතිවරයා විවස්ථාදායක සභාවෙන් අස් කරන්නේ නැත්තේ ඇයි කියන එක සම්බන්ධයෙන්. ගරු සභාපතිතුමනි කරුණාකරලා අපිට ඒකට ආණ්ඩුවෙන් පිළිතුරක් ඕනේ. මේ 19 වෙනි සංශෝධනය දාගත්තේ මේකටද? අස් කරන්න බැයිද? දැන් මරු වැඩේ 19 වෙනි සංශෝධනයෙන් පොලිස්පතිවරයා පත් කරන විවස්ථාදායක සභාවේ. එයා වාස් කරන්න බෑ. කොහොමද හිටියද සභාපතිතුමනි? රටේ පොලිස්පතිවරයා පිස්සු ඇදුනොත් එහෙම. රටේ පොලිස්පතිවරයා පිස්සු. පිස්සු ඇදුනොත් පොලිස්පතිවරයා කරන මට පිස්සු නෑ. හැබැයි මේකට පිස්සු. හැබැයි අස් කරන්න බෑ. මේවට තමයි කියන්නේ කොහෙද නැයි ඔඩොක්කු වෙලාගෙන රෙද්දාසි. ඒක තමයි කියන්න වෙන්නේ. රෙද්දාසි දාගෙන කනවා කනවා කියලා. දැන් ඒ නලින් බණ්ඩාර හිටපු පොලිසිය බාර හිටපු නියෝජ්‍ය ඇමතිවරයා කිව්වා අපි සතියකින් පූජේ දයසුන්දර වහින් කරනවා කියලා. නෑ සභාපතිතුමනි, මෙතන බලන්නේ මොකද්ද? මෙතන මොන දේ වුණත් මේ රයිල් වික්‍රමසිංහ අගමැතිතුමාට ඕනේ තමන්ගේ බලයේ ඉන්න. එතුමා අර්ලියගා මන්දිරට අරක්ගෙන ඉඳලා තමන්ගේ අගමැතිකම නැවත හදාගත්තා වගේ පූජිත රත් වෙනවා. උඹත් යන්න එපා මම වගේම හිටපන් අල්ලගෙන. මම වගේම අල්ලගෙන හිටපන්. රටට හෙන ගැව්වක් කමන්නේ. වැඩබල්ල පොලිස්පති හිටියත් කමන්නේ. රට අල්ලගෙන හිටපන්. අල්ලගෙන ඉඳලා ඉවරලා කොහොම හරි නැවත පොලිස්පති මුටියේ වාඩි ගනින්. වාඩි ගන ආපහු පිසු කෙලපන්. ආපහු පිසු කෙලපන්. මේකද මේ කියන්නේ? මේ රටම ගිනි ගන්නවා. කඳුළු කතා තියෙන්නේ ගරු සභාපතිතුමනි. අද
එක එක පවුල මියගිය තමන්ගේ දරුවෝ දෙන්න බිරිඳ වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා එක මේ රටේ ද අහිංසක තාත්තා කෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණේ නොතී සිටිකුත් කරනවා පොලිස්පතිවරයාට ආරක්ෂක ලේකම්වරයාට මේ විවස්ථාදායක සභාවට බෑ ඒ පොලිස්පතිවරයා වස් කරන්න මේක තමයි අද රටේ තත්ත්වය ගරු සභාපතිතුමනි අද විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරයේ විතරක් නෙවෙයි දැන් සමහරලාට මම දැක්ක සභාපතිතුමනි මේ ආණ්ඩුවේ අය කියනවා මේ සිදුවීමෙන් පස්සේ රට අස්ථාවර වුණා නෑ සභාපතිතුමනි ඒක අමූලික බොරුවක් මේ රට අස්ථාවර වෙලා තිබුණේ එහෙම කතාවක් නෑ මේ රට එහෙම් පිටිම ආර්ථික වශයෙන් කඩාගෙන වැටිලා විදුලිය කපපු ඒ වගේම රටේ සම්පූර්ණයෙන්ම රට විනාශ වෙච්ච රටක් තිබුණේ ඒක තව ඉවරටම ඉවර වුණා නැත්තම් මේ හදනව දැන් ලඟු කරන්න ඔන්න දැන් කියයි මේ බෝම්බ ටික ගහපු හින්දා තමයි අපිට ආර්ථිකය ගොඩ ගන්න බැරි ආර්ථිකයක් තිබුණේ නැහැ සභාපතිතුමනේ කොහෙද ආර්ථිකයක් තිබුණේ ආර්ථිකයේ බිඳුවට වැටලා මිනිස්සුන්ට කනවනෙයි උලා කනවා ලෙව කනවා මිනිස්සු එහෙම හිටපු මිනිස්සුන්ට සිංහල අවුරුද්ද කාලා ඉවරනකොටම දුන්න ආණ්ඩුව බෝම්බ කපන් කියලා දැන් සමහර මිනිස්සු හිතන බෝම්බ කන එක හොඳයි ජීවත් වෙන්න බෑ බෝම්බයක් කාලා හරි පවුල පිටින් මැරෙන එක හොඳයි කියලා මිනිස්සු කියනවා මේ 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 රටේ මේ ආණ්ඩුව මේක ආණ්ඩුවක් නෙවෙයි මේක මේක මේකට කියනවා එක්කෝ මේක පාණ්ඩුවක් මේක කොහෙද මේක ආණ්ඩුවක්ද ජනාධිපතිතුමා දකුණට සිග්නල් දානකොට අගමැතිතුමා වමට හරවනවා ජනාධිපතිතුමා ගියරකට දාලා යන්න හදනකොට අගමැතිතුමා රිවර්ස් එකට ගහනවා ඒකයි අද මේ තාත් අද මිනිස්සුන්ට විශ්වාසයක් නැහැ ගරු සභාපතිතුමනි සංචාරක ව්‍යාපාරේ දැන් සංචාරක ව්‍යාපාරේ කඩාගෙන වැටලා සම්පූර්ණයෙන් අර අපේ ප්‍රදේශවලට ගිහිල්ලා බලන්න වෙරළා අද්දර ගරු සභාපතිතුමනි හරියට අම්බලන් වගේ තරු පහේ හෝටල් තරු පහේ හතරේ හෝටල් සහ සංචාරක නිවාඩු නිකේතන සහ සියලුම භෝජනාගාර එහෙම් පිටිම පාළු අම්බලම් වගේ තමයි පාළු අම්බලම් වගේ ගරු සභාපතිතුමනි මේකේ උඩ ඉඳන් පල්ලමට බලන්න උඩ හෝටල් හිමිකරුවෝ ඊළඟට ඒවා සේවකයෝ ඊට පස්සේ සංචාරක ව්‍යාපාරයට අනුබද්ධිත අර අර බීච් එකේ ඉන්න බීච් බෝයිලා ඊළඟට වාහන රත වාහනයක් දාලා කරන අය වෙස් මූණක් විකුණ ගන්න අය පළතුරු ගෙඩියක් විකුණ ගන්න අය ඔරුවක් පදින අය මේ සියල්ලම මහා දවන්ත ජාලයක් අද සම්පූර්ණම බිඳ වැටලා ගරු සභාපතිතුමනි සම්පූර්ණම බිඳ වැටලා අද අපි අහනවා දැන් කියනවා මේ සහන ලබා දෙනවා ආණ්ඩුවේ ගරු සභාපතිතුමනි මට කියන්න කොහොමද සහනය ලබා දෙන්නේ මිනිස්සු ගිහිල්ලා තමන්ගේ අනේ වෑන් එකක් ගන්න කාර් එකක් ගන්න බස් එකක් ගන්න සංචාරකයන්ව ඒ ගෙනියන්න ඒක ගන්න ලීසින් කම්පැනි එකකින් පෞද්ගලික තනකින් දැන් ඒකට ගෙවන්න තියෙන වාර්ෂිකය මාසෙට ලක්ෂයයි දෙකයි ලක්ෂ තුනයි දැන් මට කියන්න කොහොමද ආණ්ඩුව පෙනී සිටින්නේ මේ වෙනුවේ ආණ්ඩුව කොහොමද පෙනී සිටින්නේ ඊළඟට සභාපතිතුමනි ඔබතුමා දන්න කාරණයක් ඔබතුමාගේ ප්‍රදේශයේ තියෙන සංචාරක හෝටල් වල රැකියාවේ නියැලෙන මේ නිල මේ ඉන්න සියලු සේවකයෝ ඒ අයගේ තියෙන පඩිය නෙවෙයි ගරු සභාපතිතුමනි ඒක හරි වෙනස් දෙයක් මොකද ඒ අයගේ පඩිය ඉතාම අඩු සච්චම් පඩියක් තියෙන්නේ රුපියල් 12000යි රුපියල් 15000යි තමයි මේ ඉතාම ඉහළ තත්ත්වයේ හිටියා හැබැයි ඔවුන්ට තියෙන එකම දේ සර්විස් චාර්ජ් එක ඒකෙන් තමයි ඔවුන් ජීවත් වෙන්නේ සර්විස් චාර්ජ් එක තමයි වැඩි දැන් අද මේ වෙනකොට ලක්ෂ කීයක් අනාථ වෙලා ඉන්නවා මේ රුපියල් 12000යි ජීවත් වෙන්න පුළුවන්ද මිනිස්සුන් ජීවත් වෙන්න බෑ සභාපතිතුමනි සම්පූර්ණම බිඳ වැටිලා හැම් පිටි සංචාරක ව්‍යාපාරයේ විතරක් නෙවෙයි මුළු ශේත එක එක ව්‍යාපාරයක් ඔරලෝසුවේ දැති රෝදවල ප්‍රධාන දැත්ත කැඩුනම පල්ලෙහා තියෙන පුංචි දැති එක රෝදයක්ක් කරකවෙන්නේ නෑ සභාපතිතුමනි ඒ නිසා දැන් රටේ ආර්ථිකය දැන් ත්‍රස්තවාදී ආවිල්ලා බෝම්බ ගැහුවා ඒකෙන් ජීවිත හානි වුණා තුවාල වුණා විනාශ වුණා දැන් තව මාසයක් යනකොට රටේ ඊළඟ බෝම්බ ටික විපිරෙන ආර්ථික බෝම්බේ කුස්සිය බෝම්බේ පුපුරන්නේ සියලුම ඉන්න මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරිකයා කඩාගෙන වැටෙනවා ඔවුන්ගේ වාරික ටික ගෙවන්න බෑ සභාපතිතුමනි ඔවුන්ගේ මාස 3ක් වාරික වුණාම ඔවුන්ගේ දේපල දානවා වෙළඳාමට සින්නක් කර වෙළඳ දානවා වෙන්දේසි දානවා ඒ තත්ත්වෙට පරිවර්තන වෙලා ගරු සභාපතිතුමනි සංචාරක ව්‍යාපාරේ නැති වුණාම මාළුකාරයා මාළු විකුණන්නේ නැහැ සභාපතිතුමනි සංචාරක ව්‍යාපාරය අතුණාම මාළු විකුණන යන මිනිහට සංචාරක ව්‍යාපාරේ වැඩ කරන හෝටලේ වැඩ කරන මිනිහා ගෙදර මාළු කන්නේ නැහැ කරවල කන්නේත් නැහැ පරිප්පුයි බතුයි විතරයි කන්නේ මොකක්ද ආණ්ඩුව දන්න තීන්දුව ආර්ථිකය හදන්න කොහොමද සභාපතිතුමනි අද මම ඔබතුමාට එක කාරණයක් කියනවා අද මේ රටේ තියෙන ආණ්ඩුව මොකක්ද කියන එක අපි අහනවා බස්නාහිර බලාපොරොත්තු ආණ්ඩුකාරවරයා අසත් සාලිකන ආණ්ඩුකාරවරයා.
විනාඩි දෙකක් තියෙනවා.
මට 14 minutes.
Yes.
හොඳයි දවස. ආණ්ඩුකාරවරයා කියනවා ගරු සභාපතිතුමනේ ඔබතුමා තාගෙන ඉන්නේ නැති. ආණ්ඩුකාරවරයා කියනවා මේ සංවිධානයේට මේ ත්‍රස්තවාදී සංවිධානයේට නඩුකාරයෝ ඉන්නවා. මේ කියන විදිය හිරු නාලිකාවේ කියන්නේ නඩුකාරයෝ සම්බන්ධයි මේක. නඩුකාරයෝගම කවුද සභාපතිතුමනේ? ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පටන් ගත්තම මහේස්ත්‍රාත් අධිකරණය දක්වා සියලුම නඩුකාරයන්ට තමයි මේ චෝදනාව කරන්නේ. ඒ චෝදනාව කරපු අසත් සාලි ආණ්ඩුකාරවට විරුද්ධව නොයෙකුත් සංවිධාන වලින් ගිහිල්ලා පොලිසියට CID එකට පැමිණිලි කළා. මේකේ කාරණා දෙකක්. එකක් තමයි එක පැත්තකින් අධිකරණයට අපහාස කිරීම. එහෙම නඩුකාරව ඉන්නව නම් ඔහු කරුණාකරලා ඒක කියන්න ඕනේ. එහෙම නැත්නම් ඔහුව ගෙනල්ලා CID එකෙන් ප්‍රශ්න කරන්න ඕන. ඔහුව CID එකෙන් ප්‍රශ්න කරලා අහන්න ඕන කවුද මේ නඩුකාරව වහම නැත්නම් සමස්ත අධිකරණයටම අපහාසයක්. සමස්ත අධිකරණයටම. හැබැයි ඒ සමස්ත අධිකරණ අපහාසයක් සිද්ධ වෙනකොට තාම ආණ්ඩුව නිහඬයි. ඇයි මේ වැරදි පිළවෙත? මේක තමන්ට ඕන වුණාට පස්සේ එක එක විදිහට නීතිය කොහමද හදන්නේ? තම කර්මාන්ත ශාලාවේ අප ලැබෙනවා. තම කර්මාන්ත ශාලාවේ අප ලැබෙනවා පළවෙනි චූදිතයා මිනිහ මරාගත්තු මිනිහගේ ගෙදර තම කර්මාන්ත ශාලාවේ. පස්සපරදෙන් නඩු දෙන්නේ නැහැ. ගරු සභාපතිතුමනේ මේ කතා කරන රෝහිත අබේගුණවත්නත් එක්ක මේ ඉන්න ඒකාබද්ධ විපක්ෂ අපි ඔක්කොටම උසාවි. අපේ ගුවන් බල પાස්පෝට් ටික ඔක්කොම උසාවි. මොකෙන්ද අපිට දාන්නේ? පොදු දේපළ. බසිල් මහත්තයා බටබැදුවම පොදු දේපළ. හිරගෙදර. ඒකයි தত্ত্বය. හා? මුළු ඔක්කොම පාර් අපි ගිහිල්ලා අර මත්තල ගුවන්තොට පොළ විකුණන්න යනකොට හම්මන්තොට ඒක විකුණන්න යනකොට ඒකට විරුද්ධව පෙළපාලි ගියා කියලා උද්ඝෝෂණය කරා කියලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 3 දෙනෙක් හිරගත කරපු ආණ්ඩුව. මොකද චෝදනා මේ කියන්නේ? මේ දාන්නේ මොකද්ද? රාජ්‍ය දේපළව භාවිතා. රාජ්‍ය දේපළට හානි කිරීම. ආරෙ මෙන්න මේව ගැන හොයන්න ඕන ගරු සභාපතිතුමනි. ඒ නිසා මේ ආණ්ඩුව කරේ 7-5ක විශ්වාසයක් මිනිස්සුන්ට නැහැ. ඒ විශ්වාසය හොඳට පෙනුණා දරුවෝ ඉස්කෝලේ යවන්න ගියපු දවසේ. මේ ගිය සමුදා 2% ඒ කියන්නේ ආණ්ඩුවට දෙන විශ්වාසයේ 2% සභාපතිතුමනි. විනාඩියක් දෙතවත් උනේ. විනාඩියක්. ඔබතුමා වෙනුවෙන් මේ කතා කරන්නේ. ඔබතුමා වෙනුවෙන් අර බඩ කලපුවේ මියගියේ තමුන්නාංශේ මේ ප්‍රදේශයේ අහිංසක ජනතාව ඒ විතරක් නෙවෙයි යාපනයේ පැත්තෙන් අහු වුණා තවත් පුපුරන ද්‍රව්‍ය වගේ ඔබවත් ඉලක්ක කරගෙන මේ වැඩේ උනේ. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා
විනාඩි එකක් දෙන්න පුළුවන්.
ඔව් බොහොම ඉසුදී. ඒ නිසා ගරු සභාපතිතුමනි මේ தত্ত্বය පුරාම් කරන්න ඕන. මම ඔබතුමනේ එකම ඔබතුමාට මතක් කරනවා මේ ආණ්ඩුවේ මහේශ්වරන් අමතිවරිය LTT නවත එන්න ඕනේ කියලා ප්‍රසිද්ධිය කිව්වා. අමතිවරු 3 දෙනෙක් ඉස්සරහා තියාගෙන කිව්වා. මොකද ගත්තේ ක්‍රියාමාර්ගය? අද අධිකරණය කියනවා නීතිපතිවරයාව සීකඳ වීම කරනවා. නීතිපතිවරයා කූද්දනවා වහම සීකඳවනවා. ඒ සම්බන්ධයෙන් මොකද්ද ගත යුතු පියවර කියලා මේක මේ අයට කවදාවත් විශ්වාසයක් නැහැ. ගරු සභාපතිතුමනි මේ කළ යුත්තේ එකම දෙයයි. මේක බෝම්බ හොයාගත්තත් මේ ඉස්සියලු දෙනා හොයාගත්තත් රටේ මිනිස්සුන්ගේ ආකල්පය මේ ආණ්ඩුව තියෙනකම් වෙනස් වෙන්නේ නැහැ. මිනිත්තුන්ට අලුත් දෙයක් ඕනේ. අපිට ආණ්ඩුව එපා. මේ අවනඩුව බාර දෙන්න ඕනේ රටේ ජනතාවට. රටේ ජනතාවටයි බාර දෙන්න ඕන. ලැජ්ජාව දිනනනම් මේ අගමැතිතුමා මේ පාර්ලිමේන්තුව ඇතුලේ කියන්න ඕන. මට ආණ්ඩුව කරගන්න බැරි නිසා මම මේ පාර්ලිමේන්තුව විසුරවනවා. අන්න විසුරවන්න. විසුරලා යන්න ජනතාව ඉස්සරහට. මැරිච්ච පවුල් වලයි
කර්මන්තතුමා කාලය
අවශ්‍යයි. විශ්වාසයක් තියෙනවා නම් තීන්දුවක් ගනි. කාව හෝ කමන්නේ. රටක් කරන්න පුළුවන් කවුරු හෝ කමක් නැහැ. රජයක් විශ්වාසවන්ත රජයක් එකතන ඉන්න රජයක් අපි පීටව ගන්නවා. අන්න ඒ වෙනුවෙන් අපි කියනවා මේ රජයට කරුණා කළා ලැජ්ජන හරේ තියෙනවා නම් කිරිකිතන හරේ තියෙනවා නම් කරුණා කළා ඉල්ලා සිටු කරම කියනවා. බොහොම ස්තුතියි
ගෞරව ධර්මලිංගම් සිතාත.
නන්රි குழுக்களின் உபதலவர்களே, கடந்த 21ஆம் தேதி நடைபெற்ற மிகப்பெரிய பயங்கர தாக்குதல், அதனால் 250க்கும் மேற்பட்ட அப்பாவி மக்கள் கொழும்பிலும் கிழக்கிலும் கொல்லப்பட்டிருக்கின்றார்கள். ஆயிரக்கணக்கானவர்கள் காயப்பட்டிருக்கின்றார்கள். இந்த கொல்லப்பட்டவர்களுக்கு எங்களுடைய அனுதாபத்தை முதலில் தெரிவித்துக் கொண்டு காயப்பட்டவர்கள் மிக கெதியிலே நன்றாக வர வேண்டும் என்றும் இறைவனை பிரார்த்தித்துக் கொள்கின்றேன். இந்த தாக்குதல் நடந்தபோது ஆண்டகை மல்கம் ரஞ்சித் அவர்கள் ஒரு சிறந்த மத தலைவராக, உண்மையிலே ஒரு மதத்தை சரியாக பின்பற்றக்கூடிய ஒரு மத தலைவராக நடந்து கொண்ட காரணத்தினால் இந்த நாட்டிலே ஒரு இனக்கலவரத்தை அல்லது இரு மதங்களுக்கிடையே ஏற்பட்டிருக்கக்கூடிய மிகப்பெரிய கலவரத்தை தடுத்திருக்கின்றார். அதற்காக அவருக்கு நிச்சயமாக இந்த நாட்டு மக்கள் அனைவரும் மிகப்பெரிய நன்றி கடப்பாடு உள்ளவர்களாக இருக்க வேண்டும். இந்த குண்டுவெடிப்புகளை பார்க்கின்ற போது எனக்கு 83 திண்ணவேலி பகுதியிலே நடைபெற்ற ஒரு குண்டுவெடிப்பு, அதனால் 13 இராணுவத்தினர் கொல்லப்பட்டனர். அதுதான் முதல் முதலாக நடைபெற்ற மிகப்பெரிய குண்டுவெடிப்பு என்று பார்க்கலாம். அந்த குண்டுவெடிப்பு நிகழ்வை உத்தியோகப்பட்டு, அதாவது அன்புரொஃபஷனல், அதை சரியான முறையிலே கையாளாமல், அரசியல் ரீதியாக இருந்தால் என்ன, இராணுவ ரீதியாக இருந்தால் என்ன, அதை சரியான ரீதியிலே கையாளாமல் உடனடியாக இராணுவம் அங்கு நின்றிருக்கக்கூடிய அந்த பகுதிகளிலே வாழ்ந்திருக்கக்கூடிய வீதிகளிலே சென்ற பல மக்களை சுட்டுக் கொண்டிருக்கின்றார்கள், காயப்படுத்தியிருக்கின்றார்கள். அதே போல தென்னிலங்கையிலே சரித்திரம் காணாத ஒரு மிகப்பெரிய இனக்கலவரத்தை தூண்டிவிடப்பட்டது. நிச்சயமாக சிங்கள மக்கள் தாங்களாகவே அந்த இனக்கலவரத்தை நடத்தவில்லை, அது அந்த நேரத்தில் இருந்த அரசியல் பின்னணியிலேதான் செய்யப்பட்டது என்பது அனைவருக்குமே பலருக்கும் தெரிந்த விடயம். ஆனால் அதை சரியான முறையிலே அரசியல் ரீதியாக கையாண்டிருந்தால் ஒரு மிகப்பெரிய யுத்தத்தை, 30 வந்த ஒரு யுத்தத்தை தடுத்திருக்க முடியும். ஆனால் இன்று இந்த குண்டுவெடிப்புகளை நிச்சயமாக இராணுவமும் அல்லது தரப்பென்றே சொல்லுகின்றேன், அனைவரையும் உள்ளடக்கி மிக கவனமாக கையாளுகிறார்கள் என்பதை என்னால் பார்க்கக்கூடியதாக இருக்கின்றது. பொதுமக்கள் மீது அவர்கள் தங்களுடைய தாக்குதல்களையோ அல்லது சோதனைகள் நடைபெறுகின்றன, மக்கள் கைது செய்யப்படுகின்றார்கள், அவை நிச்சயமாக நடக்கப்பட வேண்டும். ஏனென்றால் இவ்வளவு ஒரு பாரிய அளவிலே ஒரு மிகப்பெரிய பின்னடைவை இந்த நாட்டுக்கு கொடுத்திருக்கக்கூடிய தாக்குதலை முளையோடு கிள்ளியறிய வேண்டியது, வேரோடு புடுங்கறிய வேண்டியது அவர்களுடைய கடமை. அதை அவர்கள் நிச்சயமாக செய்ய வேண்டும், அதை கட்டாயமாக செய்ய வேண்டும். செய்கின்ற போது ஒரு விஷயத்தை அவர்கள் கவனத்திலே எடுக்க வேண்டும். போன அவசரகால சட்டம் இந்த பாராளுமன்றத்திலே நிறைவேற்றப்பட்ட போது நாங்கள் அதற்கு எதிர்ப்பு காட்டவில்லை. ஏனென்றால் அன்று ஒரு அவசர கால நிலைமையே இருந்தது, அவசர கால நிலைமை இருந்தது. இந்த நாட்டை கட்டுப்பாட்டுக்குள் கொண்டு வர வேண்டியது ஒரு கட்டாயமாகவே நாங்கள், அது எங்கள் அனைவருடைய கடமையாகவே நாங்கள் பார்த்தோம். ஆனால் அந்த விதிமுறைகள் கொண்டு வரப்பட்ட போது, அந்த விதிமுறைகளை பார்க்கின்ற போது, அந்த விதிகளை, அவசரகால சட்ட விதிகளை, அதன் பிறகு கெசட் மூலம் கொண்டு வரப்பட்ட போது, அதை பார்க்கின்ற போது எங்கள் மனத்திலே கேள்வி எழுகின்றது. அது மாத்திரமல்ல, யாழ்ப்பாண பல்கலைக்கழகத்திலே 2 மாணவர்கள் ஒரு ஊழியர் கைது செய்யப்பட்டிருக்கின்றார்கள். அது ஏதோ ஒரு பழைய படத்தை வைத்திருந்தார் என்று, பிரபாகரனுடைய படத்தை வைத்திருந்தார்கள் என்றும், திலீபனுடைய படமும் அங்கெங்கே ஒட்டப்பட்டிருந்தது என்றும் கைது செய்தார்கள். ஒரு விஷயம் நிச்சயமாக அரசு கவனத்திலே கொள்ள வேண்டும். ஜனநாயக ரீதியாக மக்கள் தங்களுடைய கோரிக்கைகளை வைப்பதற்கான முழுமையான உரிமைகளும் வழங்கப்பட வேண்டும். இந்த அவசரகால சட்டத்தினாலோ அல்லது வேறு எந்த சட்டத்தினாலும் இந்த உரிமைகள் தடுக்கப்படுகின்ற போது மிகப்பெரிய
முடித்துக் கொள்ள வேண்டும்.
ஓ, மிகப்பெரிய ஒரு 5 ஆயிராது, மிகப்பெரிய ஒரு பிரச்சனையை இந்த நாடு எதிர்பார்க்கும். நான் இந்த 2 விஷயங்களையும் ஒப்பிட்டு பேசவில்லை. எனக்கு தெரியும், கொழும்பிலே நடந்ததோ மட்டக்களப்பிலோ நடந்த குண்டு தாக்குதல் எல்லாம் ஒரு இலக்கு அற்று இலங்கையுடன் சம்பந்தப்படாமல், இலங்கையிலே அந்த இனக்குழுமம் அல்லது அந்த மத குழுமம் எந்தவித ஒரு அரசியல் காரணத்துக்காகவும் அந்த அந்த தாக்குதல்கள் நடைபெறப்படவில்லை. அது நிச்சயமாக முழுமையான ஒரு பயங்கரவாத நடவடிக்கை. இதை கட்டுப்படுத்துகின்ற போது ராணுவம் எடுக்கின்ற நடவடிக்கைகள், இதை அரசியல் ரீதியாக பார்க்காமல், அரசியல் ரீதியாக எங்களுக்குள்ளே இருக்கக்கூடிய அந்த வேறுபாடுகளை இதிலே தீர்த்து கொள்ள வேண்டும் என்ற நோக்கத்துடன் பார்க்காமல், இந்த பிரச்சனை முழுமையாக தீர்க்கப்பட்டு, இன்று பார்த்தீர்கள் என்றால் பாடசாலைகளுக்கு செல்கின்ற குழந்தைகள், பெற்றோர்கள், இந்த நிலைமை ஏறக்குறைய 30 காலமாக மிக உயரிய நிலையிலே யுத்தம் நடைபெற்றுக் கொண்டிருந்த போது கூட எந்த மாணவர்களும் பாடசாலைக்கு செல்ல பயப்பட்டது கிடையாது, சென்றிருக்கின்றார்கள். இந்த நிலைமை மாற்றப்படாவிட்டால் இந்த நாடு மிகப்பெரிய அளவிலே ஒரு பிரச்சனைகளை முன்னோக்கும், பொருளாதார ரீதியாகவும். அத்துடன் இன்னொரு செய்தியை கூறி முடிக்கின்றேன். கிழக்கிலே இருக்கக்கூடிய முஸ்லீம் மக்களுக்கு ஒரு செய்தியை கூறலாம். இன்று நீங்கள் உணர்ந்து கொள்ளலாம், அந்த 30 வருட காலமும் நடைபெற்ற யுத்தத்திலே தமிழ் மக்கள் எவ்வளவு தூரம் துன்பப்பட்டிருப்பார்கள், துயரப்பட்டிருப்பார்கள். இன்று உங்களுக்கு அது உணர்வு ஊராக இருக்கலாம். ஆகவே இனங்களுக்கிடையே, சகல இனங்களுக்கிடையே ஒரு சரியான மன ஒற்றுமையை கொண்டு வருவதன் மூலம், கொண்டு வந்து இந்த பிரச்சனையை முழுமையாக தீர்ப்பதன் மூலம் இந்த நாடு அபிவிருத்தி பாதையிலே நன்றாக சென்று மக்களும் சுகமாக வாழ முடியும் என்று கூறி முடிக்கின்றேன். நன்றி.
கருசபாபத்துமணி, அதுமே රටේ සමස්ත ජනතාවගේ විශ්වාසය පළුදුන වෙලාවක, ආරක්ෂාව පිළිබඳව ගැටලුවක් ලගන වෙලාවක, ඒ ප්‍රශ්නය පිළිබඳව සාකච්ඡා කරන්න අපි වාද විවාද කරන මොහොතක, මම පළමුවෙන්ම මේ අවස්ථාවක් කොට ගන්නවා. පෞගේ 21 වෙනිදා අපාතරින් වියවුණු මේ රුදුරු ත්‍රස්තවාදය නිසාම, ඒ වගේම කිතුනුවන්, දමිල, සිංහල, බෞද්ධයන්, මිය පරලෝකයේ සියලු දෙනාටම මම ආදාහන ආගම ඇටියට පින් අනුමෝදන් කරනවා කියන එක ප්‍රකාශ කරන්න ඕනේ. ඒ වගේම එයින් තුවාලවලට පත් වෙලා තියෙන අයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින්, ඒ වගේම රට ගිනි ජාලාවක් අවුල්ලන්න හදන වෙලාවක් රුධිර ත්‍රස්තවාදයේ ඌමනාව තමයි ඇවිස්සීමක් කරන වෙලාවේදී මේ සඳහා විශාල වගකීමක් කරගෙන රට සාමය ප්‍රාර්ථනා කරපු අපේ කාර්දිනල්තුමාට මගේ ගෞරවනීය ස්තුතිය පුද කරන්න ඕන. සත්‍ය සැබෑව සැබෑ ලෙස දකමින්, සත්‍ය ලෝකෙට ප්‍රකාශ කරමින් උන්වහන්සේ මේ ගැන පුනපුනා කියන පුනපුනා කතා කරන සාද ජන ජීවිතයේ විශාල අඩාල තත්ත්වයකට පත් වෙලා, ඒ අඩාල තත්ත්වයට පත්වීමේ කාරණේ නිසාම පාසල් වලට දරුවෝ යන්නේ නැහැ. සමහර පාසල් එක වසරේ ඉඳලා 6 වසර වෙනකල් තමන්ගේ දරුවා එක වසරේ ඉඳලා 6 වසර අතර ඉන්න නිසාම පාසල් කල් දාන්න පටන් ගත්ත අධ්‍යාපන ඇමතිවරයා. ඒ වගේම අනිත් පාසල් වලට දරුවන් යන්න කියලා කිව්වත් යන්නේ නැහැ. දරුවගේ වටිනාකමක් තක්සේරු කරලා තියෙනවා. ඒ වටිනාකම ලක්ෂයක් හැටියට දාලා තියෙනවා. තමන්ගේ දරුව මොකද රටේ අග්‍රාමාත්‍යවරයාට, රටේ කැබිනට් එකේ සමහර ඇමතිවරුන්ට දරුවෝ නැති නිසාම මේ කාරණය ඔවුන් මේ විදිහට කටයුතු කරාද කියන එක ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ වගේම විශ්වාසනීයත්වය නැති කරගෙන මෙරටේ තියෙන නීතිය එක එක්කෙනාට වෙන වෙනම පාවිච්චි කරන්න කටයුතු කිරීම ගැන කනගාටු වෙනවා. අමිත් වීරසිංහට වෙනම නීතියක්, ඒ වගේම පියල් නිසාන්ත අපේ මන්ත්‍රීතුමාට වෙනම නීතියක්, ඒ වගේම ජාතිවාදය අවුස්සමින්, ඒ වගේම මෙරටේ අවුස්ස ගන්න එපයි කියලා කියපු අයට නීතියක් නැහැ. බඩු බහන්ඩ සහ ඒ රුධිර ත්‍රස්තවාදයට උදව් කරයි කියලා උදවිය ගැන කට උත්තර ගන්නෙත් නැහැ, කතා කරන්නෙත් නැහැ. රටේ ධනේශ්වර පන්තියට එකතුණු මේ කැබිනට් ඇමතිවරයා, මට මතක හැටියට මම මේ කියලා කියන්න ඕනේ, මම ශ්‍රී ලංකා අන්දාස් පක්ෂයේ එදා පක්ෂ මූලස්ථානයේ ඉන්න වෙලාවේ ශ්‍රී ලංකා අන්දාස් පක්ෂයේ අපේක්ෂකෙක් හැටියට ඉදිරිපත් වෙන්න සම්මුඛ පරීක්ෂණේ තියෙනකොට පෞසිය ඇමතුමත් මමත් ජෝන්සන් විරත්න ඇමතුමත් දිවංගත වූ ජනදාස නියතපාල ඇමතුමත් තමයි මේ සම්මුඛ පරීක්ෂණයේ හිටියේ. ඒ වෙලාවේ මම එතුමගෙන් ඇහුවා ඔබතුමා ආවේ මොකේද කියලා. බයිසිකලේ ආවේ කියලා. මෝටර් බයිසිකලේ මන්න ආරමෙන්ද. එතකොට මේ දේශපාලනය කරන්න සල්ලි තියනවද කියලා ඇහුවා. හොයා ගන්න පුළුවන් කියලා කිව්වා. හැබැයි අවුරුදු ගණනාවකට පස්සේ දැන් ආසියාවේ ලොකුම සල්ලිකාරයෙක් බවට පරිවර්තනය වීමත් ඒ වගේම ගුවන් තොටුපළට මලු දෙකක් අරගෙන ඇවිල්ලා මේ ආණ්ඩුවට පස්සේ ඒ මුදල් බෙදීම සඳහා ක්‍රියා කරපු ආකාරය පිළිබඳවත් ඒවා යටපත් කරපු විදිය පිළිබඳවත් කතා කරනවා. මේව තමයි සැකයට තුරු දෙන කාරණා. මේ කාරණා නිසාම තමයි අතිඋතුම් කාඩිනල් තුමා ඊයේ දවසේ මේ ගැන පරීක්ෂණ කරන්න කියලා කතා කෙරුවේ. ඇඳුම වෙනස් කරන්න ඕන නම් මේ රටේ නීති අනුව ඉන්න පුළුවන් නම් එහෙම ඉන්න බැරි නම් වෙන රටවල් හොයාගෙන ගියාට කමක් නැහැ කියන ස්ථාවරයට මමත් ඇවිල්ලා තියෙනවා. ඒක මගේ ස්ථාවරය. ඒ වගේම මේ ගැන කතා කරනකොට අපි ජාතිවාදී ස්වරූපෙන් කතා කරපු මිනිස්සු නෙවෙයි. බහුවාර්ගික දිස්ත්‍රික්කයක ඉන්න කෙනෙක් හැටියට හැමදාම ඔවුන් එක්ක සුසංයෝගයෙන් කටයුතු කරපු උදවිය හැටියට අපි අද මගේ ජාතිය ආරක්ෂාව සඳහා මමත් සමහරලාට ජාතිවාදියෙක් වෙන්න පුළුවන් වෙයි. මේ නිසාම නේද සමහර කොංග්‍රස් කියලා පක්ෂ හැදුනේ. මේ පක්ෂ හැදෙනකොට මේ පක්ෂවලට කතා කරපු ගුණුණු උදවිය ඒ වෙලාවේ කතා කරුවා. කතා කරන වෙලාවට අභියෝග කරමින් කතා කරපු ආකාරයදී අපි දැක්කා. ඒ නිසා පැහැදිලිව කියන්න ඕනේ බහුතරයක් ඉන්න මේ රටේ සමස්ත ජනතාවගෙන් ඒ ජනතාව ඒකරාශි වෙලා ඔවුන්ට නායකත්වය දෙන්න පුළුවන් නම් මේ රටේ ආරක්ෂාව ජනතාවගේ ජනතාව ඉල්ලන්නේ මොකද්ද? සාමය. සාමය සඳහා ඒ කටයුතු කරන්න කිසි වෙලාවක පැකිලෙන්නේ නැහැ කියන එකත් විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. එනිසා මේ පරීක්ෂණ කරලා ඒ සඳහා සුදුසු ත්‍රස්තවාදයට වැරදිකරුවන් නම් ඒ ත්‍රස්තවාදය තුළ ඔවුන් තාතවත් උඩගිනි දෙනවා නම් මිල මුදල් දෙනවා නම් ඔහුගේ ප්‍රජාහිතය ඇයගේ ප්‍රජාහිතය අහෝසි කළ යුතුයි කියන එක යෝජනාව මේ ආණ්ඩුවට මම ගේනවා. එනිසා මේ ඔවුන් පිළිබඳ හොඳ වගකීමෙන් යුතුව කටයුතු කරන්න. මේ 225 ගැනද විශ්වාසයක් නැහැ. මේ 225 ගැන වෙනත් වෙනත් කතා කරන්න එළියට ගියාම. එනිසා රටේ ජනතාවට ඕනේ සාමය. මේ සාමය සඳහා කැපවීම සඳහා කටයුතු කරනකොට අපි එකිනෙකාට ඇඟිල්ල දික් කරන්න ඕනේ නැහැ. මම දැක්ක සභානායකතුමා අද කියනවා මේ සරියා විශ්වවිද්‍යාලය ඉඩම දුන්නේ කවුද? මේවා ගැන කතා කරලා ජීවසුම් අස්සම් කරපු ආකාරය ඔප්පු දීපු ආකාරය පිළිබඳව කතා කරන්න ඕනේ. ඒ නිසා මේ එක එකට ඇඟිල්ල දික් කරනවා නම් විපක්ෂයේ චෝදනා
විනාඩි දෙකක් තියෙනවා. විනාඩි දෙකක් තියෙනවා.
හැමදාම ඔබතුමාමගේ විනාඩි අඩු කරනවා. ඒකෙන්ද කමන්නේ නම් කූටාලි තානේ නම් රෙන්න පෙරු. ඒක නිසා මම කියන්නේ මේ වගේ දෙපැත්තට එකිනෙකාට චෝදනා කරන්න අවශ්‍ය නැහැ. සමහර අය ප්‍රාකල්ලි හදලා සමහර අය මර්ධනය කරපු උදවිය මේ වෙලාවේ අනිත් අයට ඇඟිල්ල දික් කරනවා. මේ යුද්ධයේ 34ක සාපලත් යුද්ධය අවසන් කිරීම සඳහා ලැබූ අත්දැකීම කලපුරුද්ද පළපුරුද්දත් එක්ක එතුමා ආරක්ෂක ලේකම්තුමාට ඇහිල්ල දික් කරනවා. හිටපු ආරක්ෂක ලේකම්තුමාට මෙන්න මේවා දිහා අපි කරුණා කරලා රටට කියන්නේ රටේ සමස්ත ජනතාවට කියන්නේ ආදරණීය ජනතාවනි ඔබ වෙනුවෙන් ඒ ක්‍රියාත්මක කරන්න අපි හැම වෙලාවකම ඔබ වෙනුවෙන් කටයුතු කරන්න නිරන්තරයෙන්ම සූදානම් වෙනවා. ඒ සූදානම් වීමත් එක්ක අපි එකට අත්තල් බැඳගෙන යා යුතු වෙනවා. ඒ නිසා මොන පක්ෂයක මොන මත දරුවත් රටේ අභිවෘද්ධිය සඳහා රටේ ජන ජීවිතයේ සාමය උදෙසා ඒ සඳහා අත්තල් බැඳගන්න අපි නිරන්තරයෙන්ම සූදානම් වෙනවා. ඒ කාරණේදී තව වගකීමෙන් යුක්තව අපිට කටයුතු කරන්න සිද්ධ වෙනවා. සම්මම අවසාන වශයෙන් කියන්න ඕනේ සභාපතිතුමනි ඉදිරියේ වෙසක් උත්සවය එන්නේ. අපේ තුන් ලෝක රාජපති මහ බුදුපියාණන් වහන්සේගේ උත්සවය. ඒ උත්සවය කඩාකප්පල් කරන්න යම් කෙනෙක් කියනවා නම් මම ආණ්ඩුවට යෝජනා කරන්නේ සෑම නගරයකම පිරිත් සජ්ජායනා කරන්න තුන් දොස් සමනය කරන්න. ඒ කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි සමාජ ආර්ථික දේශපාලන කියන එක වැඩිලා තියෙනවා නැති වෙලා තියෙනවා ඒ නිසා තුම්බිය දුරු කර ගැනීම සඳහා පිරිත් සජ්ජායනා කරන්න සූදානම් කරන්න ඒ වගේම සෑම නිවසකම බෞද්ධ අබෞද්ධ සෑම නිවසකින්ම ඔවුන්ග යෝජනා කරනවා වෙසක් සැරසිලි ක්‍රියාත්මක සහ පහන් කූඩු දල්වන්න කියලා මියගිය අයට පිම් පමුණුවමින් මෙන්න මේ කාරණා සියල්ල ක්‍රියාත්මක කරන්න යනකොට සමහර වෙලාවට එක එක චෝදනා එල්ල කරන්න පුළුවන් වෙයි. සමස්ත මුස්ලිම් ජනතාවත් එක්ක අමනාපයක් අපේ නැහැ. නමුත් මේ කාරණේදී වැරදි කරන කෙනා නිවැරදි කිරීම රටේ වගකීමක් තියෙනවා. රටේ ආණ්ඩුවේ විශ්වාසනීයත්වය තියෙන්න ඕනේ. ඒ ආණ්ඩුවේ විශ්වාසනීයත්වය ඇති කරත් තමයි රටේ යන්න පුළුවන් වෙන්නේ. අවසාන වශයෙන් මම කියන්නේ සභාපතිතුමනි මේ 34ක සාපේලත් යුද්ධය අවසන් කරන වෙලාවේදී අවසන් කරලා මේ රටේ ඒ සිංහ ජජය ලෙනදවනකොට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමායකට ඒ වෙලාවේ කිව්වේ මේ රටේ විනාශසු රටක ජීවත් වෙන සමාජයක ඒ සමාජයට එන්න ආයෝකයෝ එන්න සංචාරක එන්න ඒ සඳහා මේ ආරක්ෂාව රැකවරණය දෙනවා කියලා ඒ විශ්වාස නිසා මෙතෙන් ආවා. ඒ වගේම අනාගත පරපුරට වගකීමක් දුන්නා. නිරෝගී නිදුක් නිරෝගී පරපුරක් සඳහා සාමය උදාවුණු රටක් සඳහා ක්‍රියාත්මක කරනවා කියලා. ඒ නිසා වසර 10ක් යනකල් බෝම්බයක් පිපිරුන්නේ නැහැ. වසර 10ක් යනකල් අපි අගතියට ගියේ නැහැ. මේක නැවත ආරම්භ කරන්න සිද්ධ වුණේ ඔවුන් ගත්තා වූ ක්‍රියාකාරකම් ඔවුන් ගත්තා වූ ක්‍රියාදාමයන් පෙර දැනුම් තිබ්බා ඒවා ගැන කටයුතු නොකිරීම නිසා කියන එකත් පැහැදිලිව ප්‍රකාශ කරනවා. නිසා තවත් කරුණු කාරණා කියන්න තිබුණත් ඔබතුමා තවත් කාලේ කලමනා කරගෙන යන්න බැරි නිසා මම කියනවා මේ රටට සාමය උදා වේවා. අපි සිංහල දෙමළ මුස්ලිම් ජනතාවක් හැටියට මේ මාතෘභූමියේ ජීවත් වෙනවා නම් ඒ ශ්‍රී ලංකාවේ නීති දෙකක් නැතුව එක නීතියක් යටතේ ක්‍රියාත්මක කරන්න සූදානම් වෙන්න කියලා ප්‍රකාශ කරමින්
හොන්ඩබල්ල කරසන රාජකරණ
කරු සභාපතිතුමනි, ප්‍රථමයෙන්ම මෙතෙ දින කිහිපයකට කලින් අපේ ශ්‍රී ලාංකික ජනතාවට ත්‍රස්තවාදී ක්‍රියාවකට මුහුණ දෙන්න වුණා. ඒ අවස්ථාවේදී අපි අතරින් වෙන් වෙච්ච සියලුම දෙනාට කනගාටුව ශෝකය ප්‍රකාශ කිරීම මේ අවස්ථාවේ සිදු කරනවා වගේම ඒ අවස්ථාවේදී රෝගාතුරු වෙච්ච අයට ඉක්මනින් සුව ප්‍රාර්ථනාත් කරනවා. ඊට ඒ දින ඉරිද දවස මමත් හිටියේ අත්තනගල්ල රජමහා විහාරයේ වෛද්‍ය සහායනයක් සිදු කරන ගම. ඒ අවස්ථාවේදී මට දැනගන්න ලැබුණාම කටුවා පිටිය කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ කටුවා පිටිය පල්ලියට මමත් ඒ අවස්ථාවට ගියා. ඉතා ශෝකානුකූල අවස්ථාවක් මේ වෙලාවේදී විශේෂයෙන්ම අපිට රජය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට ඇමතිකම් මොනවත් තිබ්බේ නැතත් අපේ රජයේ කාලයේදී සිදුවෙච්ච දෙයක් හින්දා ඒක වගකීම අපි බාරගත යුතුයි. ඒක ගැන කිසිම සැකයක් නැහැ. ඒ වගේම මේ අවස්ථාවේදී අපි රජයක් හැටියට ඒ අවස්ථාවේදී ගත යුතු පියවරවල් ඉතා ඉක්මනින් අරගෙන මේ කටයුත්ත නැවතත් ඉටු නොවෙන්න ආරක්ෂාව මේ රටේ තහවුරු කරන්න ත්‍රිවිධ හමුදාව පොලිසිය එකතු කරගෙන විශාල කාර්යයක් සිදු කරලා තියෙනවා. ඉතා කෙටි කාලයක් තුලදී අපිට පුළුවන් වෙලා තියෙනවා මේ ත්‍රස්ත ක්‍රියාවට සිදුවෙච්ච අනුබල දුන්න සහයෝගය ලබා දුන්න 90%ක්ම මේ වෙනුවට අත්අඩංගුවට හෝ මරණයට පත් වෙලා තියෙනවා. අපිට ලොකු විශ්වාසයක් තියෙනවා. මේ අපිට ලොකු විශ්වාසයක් තියෙනවා ත්‍රිවිධ හමුදාව ගැන. ත්‍රිවිධ හමුදාව මේ වෙනකොට පොලිසිය ත්‍රිවිධ හමුදාව සියල්ල එකතු කරගෙන මේ රටේ ආරක්ෂාව තහවුරු කරන්න හැකි වෙලා තියෙනවා. අපිට අවශ්‍යයි මේ වෙලාවේ දේශපාලනය කතා කරන්නට වඩා කාටද මේකේ වැරද්ද කාටද මේකේ ಗುಣ අගුණ යන්න ඕනේ කියන එකට වඩා යලි මෙවැනි තත්වයක් උදා නොවෙන්න කටයුතු කරන්න අපිට අවශ්‍යයි. මම පෞද්ගලිකව හිතනවා මේක ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් මේ අපි හැමෝම මේකේ කොටස්කාරය. අපි යුද්ධය අවසන් වුණාට පස්සේ ආරක්ෂාව පිළිබඳ වැඩි අවධානයක් යොමු කරේ නැහැ. රජයන් දෙකම ඒ ආරක්ෂාව පිළිබඳව වැඩි අවධානයක් යොමු නොකර අපි වෙනත් කාරණාවල් පිළිබඳව අවධානය යොමු කරලා අපේ ආරක්ෂාව අපිට අහිමි වෙලා තියෙනවා. ඒක ඉතා ඉක්මනින් අපි වෙනස් කරන්න අවශ්‍යයි. මේ අවස්ථාවේදී මම විශේෂ ඉල්ලීමක් කරනවා අපේ සිංහල බෞද්ධ මහජාතිය හැටියට, බෞතරය හැටියට අපිට තියෙන ලොකු වගකීමක් ඉටු කරන්න. අපේ අනිත් අපිත් එක්ක සහයෝගයෙන් ජීවත් වෙන, විශේෂයෙන්ම මේ අවස්ථාවේදී මම කාදිනල්තුමාට විශේෂ ස්තුතියක් පුද කරන්න ඕනේ. මේ අවස්ථාව මුළු රටම ගිනි තියෙන අවස්ථාවක් බවට පත් වෙනවා. එතුමා
කරු මන්ත්‍රීතුමා විනාඩි දෙකක් තියෙනවා.
සිඩ්නි ජයරත්න මන්ත්‍රීතුමාගේ කාලයෙන් විනාඩි පහක් ලබා ගන්න කියලා
යනවා.
ඉතින් මේ අවස්ථාවේදී විශේෂයෙන්ම එතුමාටත් අපේ ගෞරවනීය ස්තුතිය පුද කරන්න ඕනේ රටක් හැටියට එතුමා දුන්න ආදර්ශයට. ඒ වගේම අපි සිංහල බහුතරයක් සිංහල බෞද්ධයන් හැටියට බහුතරයකින් මං ඉල්ලීමක් කරනවා මෙතන ඉන්න ත්‍රස්තවාදීන් කියන්නේ මුස්ලිම් ප්‍රජාවකින් 100ක් 200ක් වගේ ප්‍රමාණයක් විතරක්. අපිට 120ක් 22ක මුස්ලිම් ජනතාවක් අපිත් එක්ක ජීවත් වෙනවා. ඒ සහෝදර ඒ ජනතාව 100%ක්ම මේ ත්‍රස්තවාදයට විරුද්ධයි. නමුත් අපි ඒ අයව කොන් කරන්න හොඳ නැහැ. ඒ අයව කොන් කරන්න හොඳ නැහැ. ඒ අයව තල්ලු කරන්න හොඳ නැහැ. අපි ත්‍රස්තවාදීන් නැවත බිහි කරන්න කටයුතු කරන්න හොඳ නැහැ. මගේ මිත්‍රයින් මට කතා කරනවා සම්යම් අපහසුතාවයන් වලට පත් වුණාම. ඒ විතරක් නෙමෙයි මුස්ලිම් ජනතාවට මුස්ලිම් ප්‍රජාවට ලොකු වකීමක් තියෙනවා. අනිත් පැත්තට ඒ අයට තමන්ගේ භාෂාව තමන්ගේ ආගම තමන්ගේ ජාතිය අනුව එතුමන්ලාට විශේෂ හැකියාවක් තියෙනවා මේ ත්‍රස්තවාදීන් හඳුනා ගන්න. අපිට වඩා ත්‍රස්තවාදීන් හඳුනා ගන්න එතුමාට පහසුයි, ඒ අයට පහසුයි. ඒකින්ද ඒ අයට වගකීමක් තියෙනවා ආරක්ෂක අන්තත් එක්ක ඉතා සුහදව කටයුතු කරලා මේ විනාශයට පත්වෙච්ච ඒ පිරිස ඉතා ඉක්මනින්ම ආරක්ෂක අංශවලින් අත්අඩංගුවට අරගෙන මේක 100%ක්ම මේ තුරන් කරන්න අපි කටයුතු කරන්න අවශ්‍යයි. ඒ වගේම අපේ මේ දවස්වල කතාවට පත් වෙනවා විශ්වවිද්‍යාලයක් පිළිබඳව මඩකලුපි. මේ මඩකලුවේ විශ්වවිද්‍යාලය පිළිබඳව විශේෂයෙන් කියන්න ඕනේ, අපි යම් සැකයක් ගැටලුවක් මේ පිළිබඳව තියෙනවා නම් පරීක්ෂණයක් සිදු කරලා මේ රජයේ විශ්වවිද්‍යාලයක් බවට පත් කරගන්න, රජයට අත්පත් කරගෙන රජයේ විශ්වවිද්‍යාලයක් බවට පත් කරගන්න අපි කටයුතු කරන්න දැන් සුදුසුයි කියන එක මේ අවස්ථාවේදී කියන්නේ. ඒ වගේම තමයි ආගමික ඉස්ලාම් ආගමික දහම් පාසල්. ඉස්ලාම් ආගමික දහම් පාසල් වර්ග දෙකක් මන් දන්න තරමට තියෙනවා. එකක් තමයි අපේ ඉරිදා පන්සල් වල, එහෙම නැත්නම් කතෝලික පල්ලි වල තියෙන දහම් පාසල් පැය කීපයකට පමණක් සීමා වෙන. ඒ වගේම තියෙනවා ආගමික නායකයින්ව මෞලවීතුමාන්ලාව උගන්වන දහම් පාසල්. එතකොට මේ අවස්ථාවේදී අපේ පිරිවෙන් අධ්‍යාපනය අධීක්ෂණය කරන්නේ අධ්‍යාපන අමාත්‍යංශයෙන්. නමුත් ඉරිදත් පන්සල් වල කරන දහම් පාසල් අධීක්ෂණය කරන්නේ බෞද්ධ කටයුතු අමාත්‍යංශයෙන්. එහෙනම් ඒ වගේම අපේ මුස්ලිම් ආගමේ මෞලවීතුමාන්ලාව ඒ අයව උගන්වන පූර්ණ කාලීන අධ්‍යාපනය ගෙනෙන ඒ ආයතන අධ්‍යාපන අමාත්‍යක්ෂණයේ අධීක්ෂණයක් සිදු කළ යුතුයි. ඒ අධ්‍යාපන අමාත්‍යක්ෂ 1978 කලින් පිරිවෙන අධ්‍යාපනයත් ඒ වගේ තිබ්බේ. පිරිවෙන අධ්‍යාපනයත් අධීක්ෂණයකට ලක්ුන්නේ නැහැ අධ්‍යාපන අමාත්‍යංශයට. නමුත් 1979 දී පිරිවෙන් අධ්‍යාපනයත් අධ්‍යාපන අමාත්‍යංශයට ගෙනවිල්ලා එය පූර්ණ අධීක්ෂණයකට යෙදුවා. ඒ ආකාරයටම මේ ඉස්ලාම් පූර්ණ කාලීන මද්‍රසාස් පූර්ණ කාලීන මේ මද්‍රසා අධ්‍යාපන අමාත්‍යංශයට ලබා ගන්නවා වගේම ඉස්ලාම් කටයුතු අමාත්‍යංශයට ලබා ගන්න ඕනේ. අපි අර පැය කීපයකට තියෙන ආගම මධ්‍යස්ථාන. ඒ වගේම තමයි අපි මං හිතන්නේ ඉදිරියේදී රජයක් හැටියට තීන්දුව කරන්න ඕනේ මේ ආකාරයෙන්ට අපිට අවශ්‍යද කියලා. ඉස්ලාම් කටයුතු අමාත්‍යංශයක්, බෞද්ධ කටයුතු අමාත්‍යංශයක්, කතෝලික අමාත්‍යංශයක් මං හිතන්නේ අපි ඉදිරියේදී රජයක් හැටියට තීන්දුව කරන්න ඕනේ. ඉදිරියේදී එන රජයක්
විනාඩි දෙකක් තියෙනවා මන්ත්‍රීතුමා, විනාඩි දෙකක් තියෙනවා.
අපිට ආගමික අමාත්‍යංශයක් තිබ්බාම මං හිතන්නේ හොඳටම ඇති. ආගමික අමාත්‍යංශයක් තියලා ඒ ආගම් වලට දෙපාර්තමේන්තු ඒ අමාත්‍යංශය යටතේ තබා ගත යුතුයි කියලා මම මේ අවස්ථාවේදී කල්පනා කරනවා. ඒ වගේම අපි මේ ඇති වෙලා තියෙන තත්වෙන් ඉදිරියට එන්න අපේ විශ්වාසය, මේ රටේ ජනතාවගේ විශ්වාසය දිනා ගන්න කටයුතු කරන්න ඕන. මෙතන විශේෂයෙන්ම ප්‍රභූ ආරක්ෂක අංශවලට ලබා දෙන තොරතුරු, ඒ සියල්ලක්ම මහා ජනතාවටත් ලබා දිය යුතුමයි. මෙතන ප්‍රභූවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පමණක් ආරක්ෂා වෙලා බෑ. ප්‍රභූ ආරක්ෂක අංශවලට ලබා දෙන ඒ සෑම තොරතුරක්ම මහා ජනතාවටත් ලබා දෙන්න කටයුතු කරන්න ඕනේ. එතකොට ඒ අයටත් තමන්ගේ ආරක්ෂාව කෙරෙහි අවධානය යොමු කරන්න පුළුවන් වේවි. ඉතින් මේ කෙටි කාලය තුළදී අපිට රජයක් හැටියට පුළුවන් වෙලා තිබ්බා මේ අවසනවත් තත්වයෙන් යම් ඉදිරියට යෑමක් සිදු කරන්න. අපි ඉදිරි මාසයේදී දෙකේදී මේ නැවතත් සාමාන්‍ය තත්වයට මේ රට ගෙනෙවිලා ඒ ආකාරයට ඉදිරියට යන්න පුළුවන් ආකාරයට අපි සියලුම දෙනාම ද්‍රවිඩ, සිංහල, මුස්ලිම් මේ හැමෝම, කතෝලික, ඉස්ලාම්, බෞද්ධ මේ හැමෝම ශ්‍රී ලාංකිකයන් හැටියට ඉදිරියට ගිහිල්ලා මේ ශ්‍රී ලාංකික අනන්‍යතාවය රැකගෙන අපි මේ රට සුන්දර රටක් බවට නැවත පත් කරගන්න අපි හැමෝටම වාසනාව උදා වේවායි ප්‍රාර්ථනා කරමින් මම නිහඬව බොහොමත්ම ස්තුතියි.